Honorable Member, you speak.
Ulusuna Hobavana, Garu Sabahapetumani, Mamisema, Divara Matian Se Pilibando Katakarani, Eveni Avastavakadi, Api Visema, Mukadame, Divara Says Regana Katakarat, Pusikarma Says Regana Katakarat, Now Gilla, Govijana Madhyasthana Gilupuaya, Me Avastavedi Vivida Adahas Sidripat Kara. ඒ වට පිළිතුරු දෙන්න නම් මට කාලේ නැහැ. හැබැයි පිළිතුරු දෙන්න පුළුවන් හොඳට. ඉතින් අපි පැහැදිලිව දන්න මුලසුනේ ගරු සභාපතිතුමනි දීවර අමාත්‍යාංශයේ මේ රටේ ආර්ථිකය දරා සිටිය යුතු අමාත්‍යාංශයක්. ඒක අපි පිළිගන්නවා. ඒ වගේම මේ අමාත්‍යාංශය වර්තමානය තුල අභියෝග රාශියකට මුහුණ දෙමින් තමයි මේ අමාත්‍යාංශය ඉහළට ඔසවමින් දීවර ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඒ වගේම ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන්නේ. ඒ සම්බන්ධව වර්තමාන දීවර අපේ කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා ගන්න ඒ උත්සාහයට ඒ වගේම කැපවීමට අපේ ගෞරවය විශේෂයෙන්ම බේරුවල දීවර ශේෂ්ත්‍රයට සම්බන්ධ කරිජ්ජ සුවඳ හඳුනන කෙනෙක් හැටියට මම එතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ඉන්න ලේකම්තුමියා ඇතුළු සීලු නිලධාරීන්ටත් මේ වැටිච්ච අවස්ථාවෙන් ගොඩ ගන්නට දක්වන දායකත්වයට මගේ ගෞරවය ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි ගරු මුළුසුනේ ගරු සභාපතිතුමනි අපේ රටේ දීවර කර්මාන්තය ගැන කතා කරාම මේ මත්ස සම්පත ගහන වර්ග කිලෝමීටර් 517000ක් සාගර සම්පතක් තියෙනවා. මේ සාගර සම්පතට අමතරව අපි විශේෂයෙන්ම මිරිදිය දීවර කර්මාන්තය ගත්තත් විශේෂයෙන්ම හඳුනාගත් අපේ අමාත්‍යාංශයේ හඳුනාගත් සංවර්ධනය කළ හැකි හෙක්ටයාර් 214,500ක් තියෙනවා. හැබැයි අපි තාමත් 168,000ක විතර ප්‍රමාණයක් තමයි මේ මිරිදිය මත්ස කර්මාන්තයේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා අපට ලොකු වගකීමක් තියෙනවා. දැන් මන්ද පෝෂණය ගැන කතා කරනවා, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කතා කරනවා. මේ සියලු අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවේදී සියලු දෙනාම එකට එකතු වෙලා පක්ෂ විපක්ෂ අපි සියලු දෙනාම ওই පටු දේශපාලන වාසිය වෙනුවෙන් කතා නොකර ඇත්ත සත්‍ය වශයෙන්ම අවබෝධ කරගෙන මේ අවස්ථාවේදී රට ගොඩ දාන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ සියලු දෙනාට අපිත් එක්ක එකට එකතු වෙලා සහයෝගය දක්වලා අපි ඒකාබද්ධ ප්‍රවේශයෙන් අපි සියලු දෙනාත් එක්ක එකතු වෙලා වැඩ කරමු. එතකොට ඔය මේ අහිංසක ජනතාව බලාපොරොත්තු වෙන ඉලක්කගත වැඩපිළිවෙලට යන්න පුළුවන්. ඊළඟ ගැටලුව තමයි අපි හඳුනාගත්ත දැනටත් ඇත්තටම මේ වන විට දීවර ජනතාව ඉතාමත්ම අපහසුතාවයන් වලට පත් වෙලා තියෙනවා. ඒ වගේම අභියෝග රාශියකට පත් වෙලා තියෙනවා. ඔවුන් සමහර අවස්ථාවලදී ඉතාමත්ම දුක්ඛිත ජීවිත ගත කරනවා. මේ ප්‍රධානම කාරණයක් තමයි මේ ඉන්ධන අර්බුදය. දැන් ඉන්ධන අර්බුදය මේ සාමාන්‍ය මේ අද ඊයේ ඇති වෙලා මේ තත්ත්වයට වර්ධනය වුණා කියන එක විතරක් නෙමෙයි. මොකද අපි පැහැදිලිවම දන්නවා කොවිඩ් වසංගතයත් එක්ක දීවර ජනතාව අපහසුතාවයට පත් වුණා. ඒ වගේම ආර්ථික අර්බුදයේදීත් මේ දීවර ජනතාව බැටකනවා. ඉතින් මෙවැනි අවස්ථාවකදී අපි පැහැදිලිවම පිළිගන්න කාරණයක් තමයි අපට මේ දීවර ජනතාව වෙනුවෙන් ඒ ඉන්ධන සානාධාරයක් අපිට දෙන්න බැරි වෙච්ච එක ඇත්ත. හැබැයි මේ වන විට අපි රට පුරාම ඉන්න දීවරයින්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය කලට වේලාවට ලබා දෙන්නට කටයුතු කරලා තිනවා. ඒක නිසා මේ වන විට මේ මස් ආශ්‍රයන්න මේ රට තුන බොහොම වේගයෙන් වැඩි වෙලා තියෙනවා. ඊළඟ කාරණය තමයි 2022 ජනවාරි ඉඳලා සැප්තැම්බර් මාසෙ දක්වා කරදිය සහ මිරිදිය ආශ්‍රයන්න මෙට්‍රික් ටොන් 290,640ක් පමණ අපි මේ ආශ්‍රයන්න ලබාගෙන තියෙනවා. මේ ඉලක්කය අපි කියන්නේ ප්‍රමාණවත් කියලා. මේ ඉලක්කය ප්‍රමාණවත් නොවේ. හැබැයි අපි මේ ඉලක්කය සම්පූර්ණ කරගන්නට 2023 දී ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් සැලැස්මක් ඉලක්කගත වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. අපි පැහැදිලිවම කියනවා ඒ ඉලක්කගත වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා දීවරයට නිසි කළමනාකරණයෙන් යුතු වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න ලෑස්ති. ඒ වගේම අපි විශාල අභියෝග හමුවේ තමයි 2021 ආරම්භ වුණේ. එය අභියෝගත් එක්ක මේ වන විට මත්ස අපනයනෙන් ඉතාමත්ම හොඳ වර්ධනයක් අපි ලබාගෙන තියෙනවා. ඒ වර්ධනය අපි තවත් වැඩි කරගන්නට විශේෂයෙන්ම දේශීය විදේශීය ආයෝජකීන් යොදාගෙන අපි මේ වර්ධනය විශේෂයෙන් අපනයනෙන් ලබා ගන්න වර්ධනය වැඩි කරන්නට මේ වන විට කටයුතු කරනවා. ඊළඟට මුලසුනේ ගරු සභාපතිතුමනි, අපි පැහැදිලිවම දන්නවා දේශීය මත්ස නිෂ්පාදනය අපි වැඩි කරන්න ඕනේ. ඒ වගේම ආහාර සුරක්ෂිතාවය ගැන අපි වැඩි සැලකිල්ලක් යොමු කරන්න ඕනේ. පෝෂණ තත්ත්වය ඉහළ දැමීමට අවශ්‍ය කරන කටයුතු කරන්න ඕනේ. ඒ වගේම රැකියා උත්පාදනය කරන්නට අවශ්‍ය කර මේ ධීවර ශේෂ්ත්‍රයේ රැකියා උත්පාදනය කරන්නට කටයුතු කරන්න ඕනේ. හැබැයි මේ සියල්ල කරන්න ධීවරයාගේ බඩට ගහලා හරියන්නේ නැහැ. ධීවරයාගේ බඩට ගහලා අපිට මේ තත්ත්වය ඇති කරන්න බෑ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. මම විශේෂයෙන්ම අපේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න සියලු නිලධාරීන්ගෙත් ඉල්ලා සිටිනවා. සමහර අවස්ථාවලදී මේ කුඩම්මගේ සැලකිලි ලැබෙනවා නම් අන්න ඒ තත්ත්වය වෙනස් කරන්නට අවශ්‍ය කරන කටයුතු ඉටු කරන්න කියන පණිවිඩයත් මේ එකම දෙනවා. අද මුළු ලෝකෙම කතා කරන්නේ මුලසුනේ ගරු සභාපතිතුමනි, සාගර ආර්ථිකයක් ගැන. සාගර ආර්ථිකයක් ගැන කතා කරනකොට අපි ශ්‍රී ලංකාව හැටියට අපි සියලු දෙනා මං හිතන්නේ එකට එකතුලා මේ සාගර සම්පතෙන් ප්‍රයෝජන ගන්නට අවශ්‍ය කරන කටයුත්ත කරන්න ඕනේ. අන්න ඒක නිසා තමයි මම හැම මොහොතකම හැම අවස්ථාවකදී මේ ඒකාබද්ධ ප්‍රවේශයක් පිළිබඳව කතා කරන්නේ. ඒ වගේම තමයි අපි දැන් ධීවර අස්වැන්න පිළිබඳව කතා කරනවා. ඒ වගේම ධීවර මේ මත්ස අස්වැන්නත් එක්ක අපට ලැබෙන ඩොලර් පිළිබඳව කතා කරනවා. හැබැයි අපි මේ ධීවරයා ජීවත් වෙන අහිංසක දුක්ඛිත තත්ත්වයේ පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මගේ ගරු කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ නායකත්වය යටතේ අපි මෙන්න මේ ධීවර ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට අපි ධීවර ජනතාව සමීපයට විශේෂයෙන්ම වැවට ඒ වගේම වෙරළට සහ ධීවර ගම්මානවලට ගිහිල්ලා ඒ ජනතාවගේ ගැටලු ප්‍රශ්න විසඳන වැඩපිළිවෙල ආරම්භ කරා. මේ වැඩසටහනට කියන්නේ දල රළ සවිය කියන වැඩසටහන. මේ වැඩසටහන තුල අපේ ජංගම සේවය පවත්වනවා. ධීවර වෘත්තිකයන් සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ධීවර ජනතාව වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. නව ධීවර විශ්‍රාම වැටුපක් හඳුන්වලා දීලා තියෙනවා. ධීවර කැකුළු කියන ළමා ඉතුරුම් ක්‍රමය හඳුන්වලා දීලා තියෙනවා. ධීවර ප්‍රඥාප්තියක් මෙතෙක් කල් තිබුණ නැහැ. ඒක නිසා අපි ප්‍රඥාප්තියේ කතිකාව අපි දැන් ආරම්භ කරලා තියෙනවා. ඊළඟට ධීවර දරුවගේ අධ්‍යාපනය පිළිබඳව කවුරුවක්වත් කතා කරේ නැහැ. මේ දරුවට අධ්‍යාපනය ලබා දෙන විධිමත් අධ්‍යාපනයක්
අවසන් කරන්න
ක්‍රියාත්මක කළ තියෙනවා. ඒ සෞඛ්‍ය පිළිබඳව විනාඩියක් දෙන්න අපේ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම ඒ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව, ඒ ජනතාවගේ සුභ සාධනය පිළිබඳව, ඒ වගේම මේ සියලු දේවල් ක්‍රියාත්මක කරාට වැඩක් නැහැ. මේ ජනතාව තුළ යහපත් ආකල්පමය වෙනසක් ඇති කරන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි ඒක නිසා දරුවන් එක්ක දැන් මේ දිනවල අපි වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. යහපත් දෙමව්පිය භාවය ඇති කරන දිරිය ධීවර අම්මා කියන සංකල්පයත් එක්ක අපි ගම්මානවලට යනවා. ඉතින් අපි පැහැදිලිවම දන්නවා විපක්ෂයේ සමහර අය මං හිතන්නේ ඉතාමත්ම සද්භාවයෙන් මේ ශේෂ්ත්‍රය දියුණු කරන්න කටයුතු කරා. ඒ වගේම සමහර අය පටු දේශපාලන වශයෙන් එක එක දේවල් ඉදිරිපත් කරා ධීවර සංස්ථාව පිළිබඳ ධීවර වරාය පිළිබඳව. හැබැයි මේ සියලු දේවල් හොඳට ඉතිහාසයට යන්න ඉතිහාසයට ගිහිල්ලා ඉතිහාසයේ සොයලා බලනකොට
නැවුකිල්ලේ
කවුද? ඊළඟට මේ ධීවර සංස්ථාව පාඩු ලබන ආයතන බවට පත් කරේ කවුද? මේවා කම්බ හොරු හැටියට ඉන්නේ කවුද? මේ නිලධාරින්ගේ මෙහුවේ කවුද කියන එක බැලුවම පස්සේ
අපට
කියන්න තියෙන්නේ විලි ලැජ්ජයි කියන පණිවිඩේ.
ස්තුතියි ස්තුතියි. ගෞරව ෆයිසල් ගාසින්.
බිස්මිල්ලාහිර් රහ්මාන් රහීම්. சபைக்கே தலைமை தாங்கும் தலைவர்களே, இன்று கைத்தொழில் அமைச்சு, நீர்ப்பாசன அமைச்சு, கடத்தொழில் அமைச்சு குழுநிலை விவாதத்திலே கலந்து கொள்வதையிட்டு நான் மகிழ்ச்சி அடைகின்றேன். அமைச்சர் அவர்களுக்கு தெரியும், ஒலிவில் ஹாபரை பற்றி நாங்கள் பேசும்போது நான் நேற்று கூட துறைமுக அதிகார சபை கூட்டத்தில் பேசும்போது கொண்டேன். ஒலுவில் மீன்பிடி துறைமுகத்துக்கு உரிய வழியை ஏற்படுத்தி, அதாவது இதன் மூலம் நிந்தவூர், சாய்ந்தமருது, கல்முனை போன்ற பிரதேசத்துக்கு கடல் இழப்புகளை தவிர்த்துக் கொள்ளும்படி கேட்டபோது அமைச்சர் கூறினார். அதை ஸ்டடி பண்ணிட்டு அவங்க செய்யறது சொல்லி சொன்னாங்க. ஆகவே அமைச்சருக்கு நான் சொல்ற விஷயம் என்று கேட்டா, நீங்க மீன்பிடி பிஷரிஸ் ஹார்பரை நீங்க ரன் பண்ணணும்னு சொன்னா, ஆனா மக்களுடைய அதாவது நீ அதாவது இந்த நில அழிப்பு இன்றி அதை நீங்க காப்பாற்றணும் உங்களுக்கு கேட்டுக்கிறேன். அதே போன்று நினைக்கின்றேன், கல்முனை ஆழ்வுகாடி மீன்பிடி சங்கத்தினர் உங்களிடம் பேசியிருந்தார்கள். அவர்கள் உங்களிடம் பேசியதோ மண் அகழ்ந்து செய்துள்ளதாக கூறி எல்லாம் பேசியிருந்தார்கள். அது இப்போ தனிப்பட்டதாக கூறுகிறார்கள். இதை பற்றி கொஞ்சம் நீங்கள் சிந்திக்க வேண்டும் என்று கருதுகிறேன். இல்லப்பா, நாங்கள் வந்து
கௌரவ அமைச்சர்
ஆலோசனை இப்ப அவைய என்னோட கதைச்சான்ட்டும் நான் அதுக்கு இணங்கை இல்லை என்றும் ஒரு கருத்தை
சொல்றேன். என்ன
ஆலோசனை நீங்கள் என்ன செய்ய வேண்டும் நினைக்கிறீங்க?
இல்ல, அதாவது மீன்பிடி துறைமுகத்தை இயக்க வேண்டும். அதற்கு அதாவது கடல் அலைகள் மூலம் மற்ற பகுதிகளில் நிலம் அளிப்பதை தெரியும்.
இன்னொரு 3 மாதம் பொறுத்தீங்களா?
ஓகேயா. அடுத்த விடயமாக கிட்டத்தட்ட கண்மையிலே 110 படகுகளும் வாழைச்சேனையிலே கிட்டத்தட்ட 435 படகுகளும், வெளி மாவட்டங்களிலிருந்து கிட்டத்தட்ட 60 படகுகளும் இன்று வாழைச்சேனை மீன்பிடி துறைமுகத்துக்கு வருகின்றது. இங்கு இடம் கிட்டத்தட்ட 60 போட்டுகள் நிறுத்த முடிய போட் இடம் இருக்கின்றது. ஏற்கனவே இருந்த ஆட்சியாளர்களால் கிட்டத்தட்ட நினைக்கின்றேன் கிழக்கில் இருந்து மேற்கு பக்கமாக என்கரேஜ் செய்வதற்குரிய ஏற்பாடு செய்வதாக கூறியிருந்தார். இதுவரை ஒன்றும் நடைபெறவில்லை. ஆகவே அதுக்குரிய வேலை திட்டத்தை செய்யுமாறும் கேட்டுக்கிறேன். மிகவும் ஒரு அந்த பிரதேசத்துக்கு ஒரு மிக முக்கியமான ஒரு மீன்பிடி துறைமுகம். சரியா,
ஒளிவியல திறந்துட்டோம் என்று சொன்னால் அப்ப அந்த நெருக்கடி கொஞ்சம் குறையும்.
சரியா. அடுத்த விஷயம், அடுத்த விடயங்கள் என்னன்னு சொல்ல கேட்டா, விஎம்எஸ் சிஸ்டம் வந்து நீங்க ஆரம்பத்தில் 35,000 ஸ்டார்ட் பண்றீங்க, அதுக்கு பிறகு 70,000 கொடுத்துருக்கீங்க, இப்போ 140,000 சொல்றீங்களா? அது விஎம்எஸ் வாங்குறது அவங்களுக்கே வசதி இல்லாத நிலை. இதுக்கு வேற ஏதாவது ஒரு மாற்று வழி, அது கடன் வழியாக சரி, அது இன்ஸ்டால்மெண்ட் பே பண்ணக்கூடிய மாதிரி ஏதாவது கட்டாயம். முக்கியமாக விஎம்எஸ் சிஸ்டம் அவங்களுக்கு தேவை. ஏன்னா நாங்கள் சொல்ல போனால் டவுன் சவுத்தில் உள்ள மீனவர்களுக்கு எல்லாம் கொடுக்கப்பட்டிருக்கு, ஆனால் வடகிழக்கில் உள்ள மீனவர்களுக்கு அது நடக்கவில்லை. ஆகவே விஎம்எஸ் சிஸ்டத்தை நாங்கள் கொண்டாடணும் என்று இப்போது சொல்கிறார்களா? 6,000 ரூபா ரெண்ட் எடுக்கணும் அப்படி ஒரு கதையும் சொல்கிறாங்களா? ஆகவே தான் விஎம்எஸ் சிஸ்டம் கட்டாயம். ஏன்னா அவர்கள் கடலுக்குள் கடலுக்கு சென்ற போது அவர்களுக்கு அவர்களை தேடி பிடிக்க முடியாத நிலை ஒன்றும் ஏற்பட்டது. அடுத்ததாக நான் உண்மையிலே நான் நீர்ப்பாசன அமைச்சர் ரொஷான் நரசிங் அவர்களுக்கும், அதன் அதாவது ஸ்டேட் மினிஸ்டர் சசீந்திர ராஜபக்ச அவர்களுக்கும், எங்களது எஸ்ஏபி செக்ரட்டரி அவர் அதாவது பண்டாரா அவர்களுக்கும் நான் நன்றி கூற வேண்டும். ஹெடோயா நீர்த்திட்டம் சம்பந்தமாக கடந்த எங்களது கன்சல்டன் கமிட்டி மீட்டிங்கில் நீங்கள் அதை செய்வதற்குரிய ஆரம்ப வேலைத்திட்டத்துக்குரிய வழிவரை கூறியிருந்தீர்கள். நான் எதிர்காலத்தில் இது சம்பந்தமாக அதாவது ஹிடாயா நீர்த்திட்டம் மூலம் பொத்தில் கிராமத்துக்கு நீரை படிய குடிநீர் கொண்டு செல்வதற்குரிய வேலைத்திட்டத்தை நீங்கள் ஆரம்பிப்பதற்கு உதவி செய்ய வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். அது மட்டுமல்ல, எமது கைத்தொழில் அமைச்சரை பொறுத்தமட்டிலே இன்று கைத்தொழிலை நாங்கள் பொறுத்தமட்டிலே இன்று முக்கியமாக பேசப்பட்ட பொருள் இந்த சபையிலே விலையேற்றம். இன்று ஒரு விவசாயி எமது பிரதேசங்களிலே ஒரு மூடைக்கு 5,000 ரூபாய் இழக்க வேண்டியது, 5,000 ரூபாய் இழக்கின்றார்கள். அது மட்டுமல்ல, பயணிகள் நாங்கள் இந்த விலைக்கு கொடுப்பதன் மூலம் ஓரளவுக்கு அவர்கள் தனது அதாவது உற்பத்தி கொஸ்டை குறைத்தாலும் கூட அவர்கள் இன்று கிருமி நாசினிகள் வாங்குவதற்கு மிக கூடிய விலையை கொடுக்கின்றார்கள். அதையும் நீங்கள் எவ்வாறு பயண விலையை குறைத்தீர்களோ அதே போன்று கிருமி நாசினிகளையும் குறைத்து கொடுப்பதற்கு ஒரு ஏற்பாடு செய்வீர்கள் என்றால் எமது விவசாய விவசாயத்தில் உள்ள விவசாயிகளை நாங்கள் சற்று அவருடைய வாழ்வாதாரத்தை நாங்கள் வளப்படுத்தலாம் என்று கூறிக்கொண்டு எனக்கு நேர் நன்றி நன்றி கூறி வரைகிறேன்.
நன்றி குமாரிகா.
ஸ்துதி கௌரவ மந்திரிதுமணி. மினிட்டு கியா தீரன் ஸ்துதி. மங்க இத்தனவா காலே பிலிபந்த கெட்லு அக்தீரனிசா கிருஷிகர்ம மாத்தியாஷே கேன வச்சனையா கதா கரலா. விசேஷம் அமித்துமணி கொஹரனை வாக்கு எனக்கொட்ட தெல்பெரல் டிகாக்கு எனக்கொட்ட கிஹில்லா ஃபோட்டோ கத்தாட்ட கிருஷிகர்ம மாத்தியாஷே பிரஷ்ன விசந்தேன் நெஹை கேனக்கு மங்க ஒபத்துமாட்ட மேவிலே கியான்னோனி. அகோஸ்து பஸ்வெனிதா கிளைஃபோசேட் கேன்னன்ன கெசட் எக்க கஹலா தியனவா எவுனாட்ட தவ வெனக்கங் அப்பே கங்கலட்ட கெசட் கிளைஃபோசேட் அவில்ல நெஹை. மங்க இத்தனவா அத ஜனாதிபதித்துமாகே மே கேபினட் பத்திரிகா கேபினட் பத்திரிகா சர்வியட் பேப்பர்ஸ் டாய்லெட் பேப்பர்ஸ் கானட்ட வெட்ல தியனோ அத்தனம கனகாட்டுய் எத்தக்கோ மே கிருஷிகர்ம அமாத்தியாஷே ஹிட்டப அமத்துமா கதா கருப்பு எக்க தெக்கஹம மம ஹிதுவா அபி இன்னே லங்காவேது கியல. கொஹம உனத் வாரிமார்க அமாத்தியாஷே கென மம வச்சன தெக்க கதா கரன்ன பலாபொருத்து வெனவா. வாரிமார்க அமாத்தியாஷே மே வெனகொட்ட லக்கல பிரதேசே விசேஷேம் மஹவேலி இடம் வல இடம் பிலிபந்தவ லொக்கு அவபாவிதாவாக் அக்ரமிகதாவியாக் மங்கொல்லையாக் வெனவாய் கீனக மம் மே விழாவே மே சபாவட்ட தலுன் தேனவா. முகத லக்கல மொரகஹகந்த கலுகங்க கீன ஜலாஷ கத்தஹம ஏவ ஹதன்னட இடம் தீபு பிரிசாக் இன்னவா. ஏ ஆயட 2018 பஸ்ஸே அனுபவுல் வலட இடமக் நெஹே. ஏ விதரகுத் நெவே தவ வெனகொனுத் ඇමතිතුමා ඔබතුමා දැනගන්න ලග්ගල මිනිසුන්ගේ බොණ්ඩ වතුර ටික තාම නැහැ. අර වෙන කොහෙන්දෝ බවුසර් වලට දාලා ගිහින් දෙන වතුර ටික තමයි තියෙන්නේ. ඒකට වතුර ව්‍යාපෘතියක් ආවා, ප්‍රොජෙක්ට් එකක් ඇවිත් තියෙනවා. ඒකේ වැඩ තාම ඉවර කරලා නැහැ. එවැනි ප්‍රශ්න අපේ මිනිසුන්ගේ තියෙනවා ගරු ඇමතිතුමනි. හැබැයි ඔබතුමා මොකද්ද කරේ? ඔබතුමා ලග්ගල දැක්කේ එකම එක දෙයයි මැණික් ඉඩම් ටික විතරයි. ඔබතුමා ලග්ගලට ඇවිල්ලා දකුණු පැත්තට ගියා නම් නාවුලට යන්න නාවුල දඹගොල්ල ගම්මානයේ තියෙනවා ගොඩිගමුව වැව. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කාලේ එතුමා දීපු මුදල් වලින් තමයි ඒක පටන් ගත්තේ. අද වෙනකන් ඒකේ වැඩ ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා දඹගොල්ලේ මිනිසුන්ට. අද කන්න කීපයක්ම දැන් අතෑරිලා තියෙනවා. කන්න විදිහක් නැහැ. වම් පැත්තට යන්න ඔබතුමා විල්ගමුවට ගිහම යන්න වත්තේ ගෙදර වැව හිඹලියා කඩින් එහා පැත්තේ හදලා තියෙනවා. හිටපු අගමැතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකටත් මුදල් දුන්නා. හැබැයි ඒ කාලේ වාරි මාර්ග අමාත්‍යාංශයයි කෘෂිකර්ම අමාත්‍යාංශයයි දෙපැත්තට ඇදලා මුදල් ටික යන්න ගියා. අනික් වැව් ටික හැදුවා මම. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවට පස්සේ ඒකේ වැඩ පටන් ගත්තා. හැබැයි මිනිස්සු කියනවා නිදහනේ නම් ගෙනිච්චා ඒ වුණාට වැව හැදුනේ නැහැ කියලා. ඊළඟට එතනට පල්ලෙහාට එනකොට හිමිලියාකට වැව තියෙනවා වෙහෙරගල ගමේ. ඔබතුමා ගිහිල්ලා බලන්න මිනිස්සු කිව්වේ මොකද්ද? වැවේ තියෙන පස් ටික අයින් කරලා වැව ගඹුරු කරලා දෙන්න කියලා. හැබැයි ඔබතුමාගේ අමාත්‍යාංශය කරලා තියෙන්නේ මොකද්ද? වැවේ රළපනාව ගලවලා තියෙනවා. මේ වහින වැස්සට රළපනාව හොදලා ගියොත් එහෙම වෙහෙරගලට යන පාරක් නැති වෙනවා ගරු ඇමතිතුමනි. මම ඔබතුමාට කියන්නේ ඒකයි. ඔබතුමා මැණික් ඉඩන් ළඟ නැතර වුණා. ඔබතුමාගේ යාළුවන්ට ඔබතුමා ඉඩම් බෙදුවා. ඔබතුමා නැහැයි කියන්න බෑ. මගේ ඇස් ඉස්සරහා මගේ කන් දෙකට ඇහෙන විදිහට ඔබතුමා යාළුවන්ගෙන් නන් ඉල්ලුවා. පස්සේ මගිනුත් නන් ඉල්ලුවා. මම ඔබතුමාට නන් දෙනවා. ඉඩම් ලබා දෙන්න මෙන්න නම් 188ක් තියෙනවා. ලග්ගල අවතැන් වෙච්ච මිනිසුන්ගේ ඉඩම් අනුපවුල් වල ඉඩම් ඔබතුමාට පුළුවන් නම් මේ 188ට දෙන්න. මට නම් පහක් දීලා බේරෙන්න බෑ. මේකේ තියෙන්නේ රණමුරේ නාරංගමුව ඇර අනික් වසම් වල නන් ටික. රණමුරේ නාරංගමුව කියන්නේ ගරු ඇමතිතුමනි හුදකලා වෙච්ච ගමක් මේ ව්‍යාපෘතිය නිසා. දැන් ඔබතුමා කියයි ඇයි අපිට ලග්ගල ඉඩම් බෙදන්න බැරිද? ඔබතුමා මට පොඩි තර්ජනයකුත් දැම්මනේ. මං අහනකොට මේ විදිහට කරන්නේ ඇයි? ලග්ගල මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳලා ඉන්න කිව්වහම ලග්ගල මිනිසුන්ටද බෙදන්නේ පිට මිනිසුන්ටද බෙදන්නේ කියලා තීරණය කරන්නේ ඔබතුමා කිව්වා. ඔව්, ඔබතුමා කැබිනට් ඇමති. මම නෙවෙයිනේ. මම නිකම්ම විපක්ෂයේ mantri. ඒක වෙනම කතාවක්. හැබැයි ජනාධිපතිතුමාත්, විෂයභාර ඇමතිවරුත්, අගමැතිතුමාත් මේ සියලු ඇමතිවරු දැනගන්න ඕනේ මේ තමන්ගේ විෂයට අදාළව තියෙන ආයතන දේපල තමන්ගේ පෞද්ගලික බූදල් නෙවෙයි. ඒ අය සියලු දෙනාම ඒ වගේ ආරක්ෂකයෝ මිසක අයිතිකාරයෝ නෙවෙයි. ඒක ඔබතුමාටත් වළංගුයි. ඔබතුමා මෙච්චර ප්‍රශ්න තියෙනකොට මම තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලුවා. තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලුවා මේ ඉඩම් තෝරපු අයගේ නාමලේඛනය දෙන්න කියලා. හරි ලස්සනයි ගරු ඇමතුමනි, ලස්සනට දීලා තියෙනවා ලග්ගල නන්ටික විතරක්. ලග්ගල නන්ටික මංගාව කොහොමදක් තියෙනවා? ඒ විතරකුත් නෙමෙයි, ඔබතුමා අර රත්නපුරේ අයට පර්චේස් 12 15 ව්‍යාපාර කරන්න කියලා දීපු ඉඩම් නමුත් මංගාව තියෙනවා. මට රත්නපුරත් එක තරහක් නෙමෙයි මම කියන්නේ. ඉඩම් මේ මැණික් ව්‍යාපාරේ කරන්න ඔබතුමාට අවශ්‍යතාවය තියෙනවා නම් මම අදත් කියනවා රත්නපුරේ නෙවෙයි කොහේ හරි මැණික් තියනවා නම් අරගෙන මේ රටේ තියෙන ප්‍රශ්නෙට විසඳුම් අපි ගේන්න ඕනේ. ඔබතුමාට අමතක වුණාද ලග්ගල කියන්නේ මැණික් කර්මාන්තයේ යෙදෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මගහැරලා ගිහිල්ලා ඔබතුමා වෙන අයට ඉඩම් දුන්නේ මොන ව්‍යාපාරේ කරන්නද කියන එක මම ඔබතුමාට මේ වෙලේ කියනවා.
ගරුමන්තුමා කැටියෙන් අවසන් කරනවා.
අවසන් කරනවා. ඊළඟට තෝරපිටියේ ප්‍රදේශය ඔබතුමා දන්නවා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ දේවාල දෙනිය වසම තෝරපිටියේ කජුවත්ත කියන ඉඩම. දැන් මේ වෙනකොට කැබිනට් තීරණයක් ඔබතුමන්ලා අරන් තියෙනවා ලග්ගල ප්‍රදේශයේ තියෙන මහවැලි ඉඩම් වල මැණික් ගැනීම කරන්න දෙනවා කියලා. ඔබතුමා ඒ යෝජනාව කිහිල්ලස්සේ ගහගෙන ඉන්නවා. හැබැයි ඔබතුමා එක්කෙනෙකුට විතරක් දීලා තියෙනවා කාගේ ඉඩමද? KG හේරත් බණ්ඩා ඉඩම් අංක 104, GA රවීන්ද්‍ර ප්‍රියලාල් ඉඩම් අංක 107. කාටද දීලා තියෙන්නේ? මනෝජ්ට. මන් දන්නේ නැහැ නෑකම ඔබතුමානේ දන්නේ, මම නෙවෙයි. එනිසා මම ඔබතුමාට කියනවා මගේ ඔබතුමා කියයි ඇයි දැන් පොළොන්නරුවට ඇවිල්ලා ඉන්නේ අහරේ ඉඩම් මෙච්චරයි මෙහේ ඉඩම් මෙච්චරයි අවතැන් වෙච්ච අය කෑගල්ලෙන් අරහෙන් මෙහෙන් කියලා. නෑ ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්න ඕනේ. හැබැයි ලග්ගල ඉඩම් ටික අනුපවුල් වලට දීලා ඉවරලා ලබා දෙන්න ඔබතුමා කටයුතු
කරන්න කියන
එක ඔබතුමාට මම මේ වෙනකොට කියනවා. ඊළඟට මම කියනවා තව ප්‍රශ්න ඕනේ නම් කියන්නම්. මාතලේ අවසන් කරනවා. මාතලේ ඔබතුමා දන්නව වයඹෑල යනවා. වයඹෑල යන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ එල්ලංගා පද්ධතියේ වැව් 32ක් අතහැරලා. එනිසා මම ඔබතුමාට කියනවා ඒ මං කිව්ව ප්‍රශ්නත් විසඳලා දීලා ලග්ගල මිනිසුන්ගේ ඉඩම් ටික බෙදලා දීලා තමුන්නාන්සේ පුළුවන් නම් ඔය ඔබතුමාගේ යාළුවොන්ට මිත්‍රාදීන්ට ඉඩම් බෙදලා දෙන්න ඔබතුමා නෑ කියනෝ නම් මම මේ සියලු දේවල් සභාගත කරනවා. ඔබතුමාගේ නිලධාරීන් මට තොරතුරු දැන ගැනීමේ පනතෙන් ලබා දුන්නේ හොඳට ෆිල්ටර් කරපු ලග්ගල නන් ටික විතරයි කියන එක මම මේ වෙලේ ලබා දෙමින් තොරතුරු දැන ගැනීම අවසන් කරනවා. පනත කියන්නේ ගරු මූලසනේ මන්ත්‍රීතුමනි, යහපාලන රජයේ කාලේ අපි ලංකාවට හඳුන්වලා දීපු ප්‍රජාතන්ත්‍රවාදී මුදුන් මල්කඩ කියන එක මම මේ වෙලේ මතක් කරන ස්තුතියි.
ගරු රොෂාන් රණසිංහ ඇමතුමා,
කවිරත්න මන්ත්‍රීතුමිය ඒ ප්‍රශ්න කීපයක් තිබ්බා. ඒ කීපයට මම හිතනවා උත්තරයක් දෙන එක හොඳයි කියලා. පළවෙනි කාරණේ තමයි ඔබතුමිය තර්ජනය කියලා වචනයක් ප්‍රකාශ කරා. ඒක මම කරුණාකරලා ඉල්ලා අස්කර ගන්නයි කියනවා. මොකද එවැනි දෙයක් නෙමෙයි මම කියන්නේ. තර්ජනයක් කියන එක කුමක්ද කියන එක මම හිතනවා මම අර්ථකථනය කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඊළඟ කාරණේ මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. කිසිම කෙනෙකුට තාම මොරගහ කන්ද ඉඩම් දීලා නැහැ එකක්වත් මම ඇමතිවරයා විදියට. මම මේක තරයේ ප්‍රතික්ෂේප කරනවා වගකීමෙන් මේ පාර්ලිමේන්තුව ඇතුළේ. මම මගේ අත්සනින් අද වෙනකල් එකක්වත් දීලා නැහැ. මම වගකීමෙන් කියනවා තරයේ ප්‍රතික්ෂේප කරනවා ඔබතුමියගේ බොරුව.
ඔනරබල් රොයිනි විජයරත්න
ඇමතිතුමනි, ඔබතුමාගේ විශේෂ තේරීම් යටතේ ලයිස්තුව තියෙනවා. මම ජනාධිපතිතුමාට ගිහින් කියලා මේ වෙනකොට සියලු ඉඩම් බැහැර කිරීම නවත්තලා තියෙනවා. ඒකයි ඔබතුමාට බෙදා ගන්න බැරි වුණේ.
ඔනරබල් මිනිස්ටර් රොෂාන් රණසිංහ, ඔනරබල් මිනිස්ටර්
හොඳයි 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 මට වෙලා කතා අවස්ථාව දෙන්න.
ගරු ඇමතුමා
අවස්ථාව දෙන්න කරුණාකරලා මට අවස්ථාව දෙන්න. මොකද මං අමාත්‍යවරයා විදියට ඒකට පිළිතුරක් දුන්නේ නැත්නම් රටේ ජනතාව එතුමිය නොමග යවන්න පුළුවන්. එතෙන්දි ඊළඟ කාරණේ තමයි තවම කිසිම දු ඉඩමක් බැහැර කළා නැහැ. මං ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ කාරණේ තමයි අපේ මහෙන් දිසානායක මන්ත්‍රීතුමා මෙතන ඉන්නේ. මහන්ත දිසානායක මන්ත්‍රීතුමා. එතුමාගේ පියාණන් තමයි දිවංගත ගාම් දිසානායක මැතිතුමාගේ මහවැලිය හැදුවේ. මගේ පියා එක්ක ඊටාම ළඟින් මට හොඳට මතකයි. අපේ පියාට එදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් දෙන්න කොපමණ එතුමාගේ අත්සනින් ඒ ඉඩම් ලබා දීම සිදු කරාද කියන එක. ඉතින් ඒ හරහා තමයි අතර මේ මහවැලි ජං හැදුනේ. ඉතින් එතනදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටියේ පවුල් 40,000යි. දැන් පවුල් ලක්ෂයක් වෙන්න පවුල් 60,000ක් ගෙනල්ලා පදිංචි කරා මන්ත්‍රීතුමිය පොළොන්නරුව. එතකොට මාතලෙනුත් ඇලහර ප්‍රදේශයට ගෙනාව පවුල් 6,000ක්. ඒ වෙලාවේ පොළොන්නරුවේ මගේ සීයලා ඔබතුමිය වගේ කවදාවත් විරුද්ධ වෙලා පදිංචි කරන්න එපා කියලා කිව්වේ නැහැ. මොකද හේතුව තුන්වෙනි පරම්පරාවේ අතිවිශාල පිරිසක් ඉන්නවා, ඒ අයට ඉඩම් දෙන්න ඕන. ඔබතුමිය ඔය කියන දැන් ගත්තාම මේ ප්‍රදේශයේ ඉන්න මහජන නියෝජිත ඔක්කොම මාත් එක්ක ඉතා සුහදව වැඩ කරනවා. ඒ අය කිව්වේ මෙහෙම අනුපවුල් වලට මම මහවැලි නිලධාරි මෙතන ඉන්නවා. මම අහුවා අනුපවුල් වලට ඉඩම් දීලාද? ඔක්කොම දීලා තියෙන්නේ කියලා. දොන මම උපදෙස් ගන්න තියෙන්නේ හිටපු ඇමතිවරු, ඒ වගේම ඉන්න නිලධාරින්ගෙන් මම උපදෙස් ගන්නවා. ඒතර ඔබතුමිය ඊළඟ සාකච්ඡාවකට එන්න. ඒ නිලධාරීන් මට කිව්වේ අනුපවුල් සඳහා ඉඩම් දීලා ඉවරයි කියලා. හරි, ඒ පළවෙනි එක. ඔබතුමිය කියනවා නම් තවත් අනුපවුල් ඉන්නවා කියලා, ඒ අනුපවුල් වෙනුවෙන් සලකා බැලීම අනිවාර්යෙන් කරන එක අපිට ගැටලුවක් නෙමෙයි. අනුපවුල් වලට ඉඩම් දෙන්න ඕන. දැන් මහවැලියෙන් පදිංචි කරලා තියෙනවා පවුල් 3,30,000ක්, පවුල් 6,00,000ක්, පවුල් 6,00,000ක් දැන් ඉන්නවා අනුපවුල් වලට ඉඩම් නැහැ. හැබැයි ඉතින් මම කනගාටු වෙනවා. මේ මම කියන්නේ කෙලින් කියන මිනිහෙන්නේ. දැන් ජනාධිපතිතුමා මේ වගකීම මට බාර දීලා, ඒ වගකීම ගැන කැබිනට් ඇමතිවරයා විදියට මං ගැන විශ්වාසයක් නැතුව ඔබතුමිය දෙයක් කිව්වයි කියලා මේ ඉඩම් නවත්තන එක ජනාධිපතිතුමා කරා නම් ඒ පිළිබඳව මං කනගාටු වෙනවා. මං හෙටම අහනවා. මට මේ ඇමතිකම ලොකුත් නැහැ. මේක මට දැන් දෙන්න පුළුවන්. මං ඇමතිකම් අතහැරපු මිනිහෙක්නේ. රොෂාන් රණසිංහ කියන්නේ ඇමතිකම් අතහැරපු මිනිහෙක්. නැවත මේක අතාරින්නත් සූදානම්. ඒක නිසා මතක තියාගන්න, ඔබතුමිය කියන ඒ වගේ මැනික් සඳහා මම ඇමතිවරයා විදියට කිසිම අනුමැතියක් තවම දීලා නැහැ. මේ පිළිබඳ වාර්තා කැඳවන ගමන් ඔය කවුරු හරි මනෝජ් කියලා කියන පුද්ගලයෙකුට දුන්නාද කියලා මම අහලා බලනවා. එහෙම දීලා නම් ඒකත් අද නවත්තන. මේ මොහොතේ නවත්තනවා දීලා තියෙනවා. එහෙනම් මැනික් සඳහා මැනික් ගරන්න ඉඩ දෙනවා නම් ඒ සම්බන්ධයෙන් පොදු වැඩපිළිවෙලක් අරගෙන ක්‍රියා කරනවා මිසක් එහෙම හංගලා ගහන වැඩ කරන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි මගේ තියෙනවා රටවල් පහක දේපළ. හරි, ඒ දේපළ ඔක්කොම සින්නක් කර ඉඩම්. ඒවා මගේ මහන්සියෙන් හොයපුවා මිසක් රජයේ එක බිං අඟලක් ඥාතිකමකින් ගෑවිච්ච කිසිම කෙනෙකුට දීලා නැහැ. හැබැයි පාක්ෂිකව වෙනුවෙන් යමක් කරන්න, මහජනතාව වෙනුවෙන් යමක් කරන්න, මේ රටේ අහිංසක මිනිස්සුන්ට පදිංචියට නැති ඉඩම් කොටසක් නැති මිනිස්සු වෙන මේ ඇමතිකම් පාවිච්චි කරලා දෙනවා. ඒ කවුරුවත් විදියට නෙමෙයි. අන්න අර ගාමින් දිසානායක මහත්තයාගේ ගතිගුණ අපිට ගෑවිලා තියෙන නිසා කියන එකත් විශේෂයෙන් මම මෙතනදි කියනවා. ඇමතිකම හම්බුණාම බදාගෙන ඉන්නේ නැහැ. අර තියෙන්නේ බලයාහම මොලේ නැති වෙන්නේ නැහැ. මිනිස්සුන්ට උදව් කරන්න මේක පාවිච්චි කරනවා. එච්චරයි තියෙන්නේ.
කාලයේ ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමිය, කෙටියෙන් ඉදිරිපත් කරන්න.
ගරු ඇමතිතුමා, පොළොන්නරුවට මාතලෙන් එහෙම් මෙහෙම් ගිහිල්ලා පදිංචි කරේ පොළොන්නරුවේ ජලාශය හදපු නිසා නෙවෙයි, කොත්මලේ ජලාශය හදපු වෙලේ කොත්මලේ ජනතාව අරන් ගිහිල්ලා අනුරාධපුරේ සහ අනෙක් ප්‍රදේශවල තැනින් තැන පදිංචි කරා. මේක ඊට වඩා වෙනස් තත්ත්වයක්. මම ඔබතුමාට යෝජනාවක් කරන්නම්. ඩී.එස්. සේනානායක මහත්තයාගෙන් පස්සේ, ගාමිණී දිසානායක මහත්තයාගෙන් පස්සේ ගොවි ජනපදවල අලුත් පරම්පරාවට බිං අඟලක් දීලා නැහැ. ඔබතුමාට පුළුවන් නම් ඒක ක්‍රියාත්මක කරන්න.
නෑ, මෙහෙමයි. ඒ වෙලාවේ කොත්මලෙන් පමණක් නෙමෙයි, කොත්මලෙන් ගෙනිච්ච ජනතාව අඩුයි අත්තටම. කොත්මලෙන් ආවේ සුළු පිරිසක් මන්ත්‍රීතුමිය. වැඩි හරියක් ආවා කුරුණෑගලෙන්. වැඩි හරියක් ආවා මාතලෙන්. වැඩි හරියක් ආවා කෑගල්ලෙන්. හම්බන්තොටිනුත් ආවා. මාතරිනුත් ආවා. මේක තමයි ඇත්ත කතාව. හැබැයි එදා කවුරුවත් පොළොන්නරුවේ මගේ සීයලා කුහක වුණේ නැහැ මේ අයට එන්න එපයි කියලා. ඒ නිසා ඒක හොඳ නැහැ. ඒ කුහකත්වයක් හොඳ නෑ. මොකද අපි කවුරුවත් මේ ඉඩම් දෙන්නේ නෑ ඉඩම් තියෙන මිනිසුන්ට. ඔබතුමිය මතක තියාගන්න, මම ඇමතිවරයා විදියට මේ රටේ ඉඩමක් හම්බෙච්ච කිසිම කෙනෙකුට තව දෙවනි ඉඩමක් දෙන්නේ නෑ. හරි, දෙවනි ඉඩමක් දෙන්න වැඩපිළිවෙලක් කරන්නෙත් නෑ. ඉඩම් තියෙනවනම් මොකටද යන්නේ? හැබැයි නැති කොටසක් ඉන්නවා. ඔබතුමිය කියනවා නම් පවුල් 180ක් ওই ලයිස්තුවේ ඉන්නවා, මේ අයට ඉඩම් නෑ කියලා. අපිට පක්ෂ වැඩක් නෑ. ඕන කෙනෙකුට අපි ඒක කරන්න ඕන. ඒ සූදානම් අපි ඒ වගකීම කරනවා. ඒක ගැන දෙකක් හිතන්න එපා. හරි,
ඔන්රබල් සනත් නිශාන්ත පෙරේරා. ඔන්රබල් සනත් නිශාන්ත පෙරේරා, යා ඔන්රබල් ඔන්රබල් මිනිස්ටර්.
උලස්සනේ මන්ත්‍රීතුමනි, මට වෙන් වෙන කාලයක කොප්පනද?
යා යෝ වට් ඉස් යෝ පොයින්ට් ඔෆ්
ඕඩර්? ගෞරව අමචරවරලේ, ගෞරව අමචරවර, ගෞරව රොෂාන් රණසිංහ අවරලේ, නාංගල් පේසිය පොළොදු කිරාන් ප්‍රදේශ සේල පිරිවි කුට්පට්ට ප්‍රදේශத்திலே காணி மகாவலி
காணிகளை
நடக்க போகிறது. இது தொடர்பாக ஒரு பாரிய பிரச்சனை இருக்கின்ற போராட்டம் எல்லாம் நேற்றைய தினம் வெடித்தது. அது தொலைக்காட்சியில் அது தொடர்பாக உங்களுடைய
செய்யக்கூடிய
சொல்லலாம் என்று சொன்னால் பேசி
சொன்னதை
தயவு செய்து சொல்லுங்க.
ගරාමතුමා උත්තරයක් ලබා දෙනවා.
අපේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කර ගැටලුව තමයි මාදුරාවේ දකුණි උර වගා කරන ඉඩම් සම්බන්ධව. ගරු මන්ත්‍රීතුමනි, මේ පිළිබඳ පැහැදිලි විග්‍රහයක් සිදු කළොත් මාදුරාවේ දකුණි උර සංවර්ධනය කරන්න මහවැලි කඩනම් ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙලා තිබ්බ ව්‍යාපෘතිය. සා පසුගිය රජයේ
ධර්මතුමා කාලය පිළිබඳ ප්‍රශ්නයක්
තියෙනවා. වැදගත් ප්‍රශ්නයක්, ඒකයි මට වෙලාව දෙන්න. වැදගත් ප්‍රශ්නයක් නිසා සා දකුණුයුර සංවර්ධනය ගිය 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ ආරම්භ කළා. එතනදී පරිසර ඇගයීම් සියල්ල කරලා වන සංරක්ෂණයට අවශ්‍ය භූමිය සියල්ලම අයින් කරාට පස්සේ අක්කර 30,719ක් ජනතාව පදිංචි කරන්න සහ සංවර්ධනයට අපිට තියෙනවා මන්ත්‍රීතුමා. ඒ අක්කර 30,000 මේ වගේ මොහොතක අපි දන්නවා ආහාර අර්බුදයක් රටේ දැඩි අර්බුදයක් තියෙනවා. මේ ආහාර අර්බුදයත් එක්ක වත්මන් ජනාධිපතිතුමා බැලුවේ කොහොමද කඩිනමින් මේ ආහාර ආරක්ෂා මේ අවශ්‍යතාවය සපුරගන්න මේ ඉඩම් ටික යොදාගන්න වැඩපිළිවෙල. ඉතින් මෙතනදී මහවැලි ඉඩම් දෙන්න තියෙන්නේ ජාතික ජනපානුපාතයට උනත් මන්ත්‍රීතුමා. මෙතනදී මම කැබිනට් මණ්ඩලයට මේ සඳහා නිර්දේශයක් ලබා දෙන්න, මඟ පෙන්වීමක් ලබා දෙන්න කියලා ඒ යොමු කරපු කැබිනට් පත්‍රිකාවෙන් දිස්ත්‍රික් ජනානුපාතයට 140කුත් ජාතික ජනානුපාතයට 160කුත් 90 සම්පූර්ණ වගා කළ හැකි භූමි ප්‍රමාණය අපිට ලබලා දීලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ඒ හරහා මෙන්න මේ ආකාරයෙන් පවුල් සමස්ත වශයෙන් ගත්තහම සිංහල පවුල් 3000ක්, දමිළ පවුල් 1698ක්, මුස්ලිම් පවුල් 1169ක්. මෙන්න මේ ආකාරයෙන් තමයි බෙදිලා තියෙන්නේ. එතෙන්දී ඔබතුමාලා මේ සුදුස්සන් තෝරා ගැනීම දිසාපතිතුමා මගින් ක්‍රමවේදයක් සකස් කළා. අපිට ඒ සුදුස්සන් තෝරා දෙන්න කියන ඉල්ලීම තමයි විශේෂයෙන්ම කරන්නේ. මොකද කෙටි කාලීනව හරි මේ වගාවන් ඉක්මනින් කරේ නැත්නම් ආහාර සුරක්ෂිතතාවයට ගැටලුවක් වෙන නිසා කියන එක මම විශේෂයෙන් මේ ලාදී සිහිපත් කරනවා. ඒ වගේම මේ සම්බන්ධව අපි දන්නවා අනවසරයෙන් යම් ප්‍රමාණයක් වැඩ කරන. මේ අනවසරයෙන් වැඩ කරන ප්‍රමාණයක් තියෙනවා. වගාකරුවන් විශාල ප්‍රමාණයක් අක්කර 6000ක් විතර වගා කරනවා. ඒ නිසා මන්ත්‍රීතුමා දැන් මේ වගාව මේ වෙනකොට සෑහෙන දුරක් ගිහිල්. නමුත් අපි බලමු කුමක්ද මේ ඒත් වගාව. එකම දේ තියෙන්නේ මන්ත්‍රීතුමා, මේ අනවසරයෙන් කරන්නේ අපි නිසි ක්‍රමවේදයක් ඇතුව ලබා නොදෙන නිසා. ඒ නිසා අපි කඩිනමින් නිසි ක්‍රමවේදයක් හදලා අපි හෙට අනිද්දාම මන්ත්‍රීතුමාට අපි ආරාධනා කරන්න, අපේ අනිකුත් මන්ත්‍රීතුමාලා එක්ක, අපේ චන්ද්‍රකාන්තන් මන්ත්‍රීතුමා ඉන්නවා, වියලේන්ද්‍රන් මන්ත්‍රීතුමා ඉන්නවා, ඔබතුමා ඉන්නවා, ඔබතුමාලට කතා කරලා අපි වැඩපිළිවෙලක් හදලා අපි නැගෙනහිරේ ඉඩම් ටික ක්‍රමවේදයකට වගා කරන්න ලබා දෙන්න කටයුතු කරමු. ඒක මම හිතනවා බොහොම හොඳයි කියලා.
Thank you. Order, please. Honorable, order, please. Honorable Madhura Vithanagi will take the chair.
මතුවා මෙතන විවාදයකට ගන්න බෑ මොකද ගොඩක් වෙලා යනවා ඊළඟට ගරු සනත් නිසාන්ත මැතිතුමා ඔබතුමාට විනාඩි දෙක
මුලාසනේ ගරු මන්තුමනි මට දැනගන්න ඕන අද දවසේ මට කතා කරන්න හම්බෙන වෙලාව කොච්චරද කියලා
ඇමතිතුමා කියන ඔබතුමාට වෙලාව දෙන්න කියලා
හරි විනාඩිය ඔව් ගෞරව අමෙච්චරවරලේ ඉද තේසිය ඉන වීදාසාර අඩිපඩේලේ තන් මහවැලි අධිහාර සැට්ටතල ඉරකින්රදු நாங்கள் இதை இதை தேசிய இன வீதாசார அடிப்படையிலே தான் பிரிக்க வேணும் என்று சட்டத்தில் இருக்கின்றது நாங்கள் அதை குறித்து பேசுவோம் அப்படி இல்லாவிட்டால் நாங்கள் சட்ட நடவடிக்கை நாங்கள் தொடர்றதுக்கு நாங்கள் போவோம் உங்களை சந்தித்து நாங்கள் அதை பற்றி பேசுவோம் அப்படி இல்லாவிட்டால் நாங்கள் சட்ட நடவடிக்கை போறோம் என்றால் தேசிய இன வீதாசார அடிப்படையில் தான் வழங்க வேணும் அவ்வளவு தான் என்னுடைய கருத்து நன்றி
சரத் நிசாந்த் மந்திரிதுமா
மந்திரிதுமா மந்திரிதுமா அப்படி தன்னவா සාකච්ඡා කළා අපිට විසඳ ගන්න බැරි දෙයක් නැහැ අනිත් එක කොයි වෙලෙත් අපි 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 ශ්‍රී ලාංකීය ජාතිය විදියට කවදාවත් වෙන්වෙන් කළා ඉවරලා සලකන්න කටයුතු කරන්නේ නැහැ ජන වර්ගය අනුව අනිවාර්යෙන්ම දමිළ ජනතාවට ඒ ජාතික ජනානුපාතයට එහා ගිහිල්ලා ගරු මන්ත්‍රීතුමා දිස්ත්‍රික් අනුපාතේනුත් 140ක් වෙන් කළා තියෙනවා ඒ නිසා ඒ අනුව බලලා අපි සාධාරණේ කරනවා සාකච්ඡා කළා විසඳගමු කියන එක තමයි විශේෂයෙන් මම කියන්නේ
ගරු ගරු සරණිසන් මැතුවා ඔබතුමාගේ විනාඩි 5ක කාලයක් තියෙනවා
ගරු මන්තුමා මට අද දවසේ විනාඩි 8ක් වෙන් වෙලා තිබුණා මේ පොයින්ට් ඔෆ් ඕඩර්ස් අරගෙන මේ විපක්ෂ නායකතුමාගේ දේශනා අහලා මට විනාඩි 5 නම් තියෙන්නේ මේ විනාඩි 5ත් වෙන කාට හරි දෙන්න ගරු මන්තුමා මට වෙලාව එපා බොහොම ස්තුතියි මට දෙනවා නම් විනාඩි 8 දෙන්න නැත්නම් මට එපා බොහොම ස්තුතියි
ඔබතුමා මෙහෙමයි දැන් දැනට ආණ්ඩුපක්ෂයේ ලැබී තිබෙන කාලය අනුව දැනට තියෙන්නේ ඒ ප්‍රමාණයට වෙන් වෙලා තියෙන්නේ
නෑ මෙහෙමයි ගරු මන්තුමා මේක මූලාසනයේ මේක මෙහෙවන්න ඕන මමත් ප්‍රාදේශ සභාව පළාත් සභාව පාර්ලිමේන්තුව තුනම නියෝජනය කරපු කෙනෙක් පොයින්ට් ඔෆ් ඕඩර්ස් ඔහොම දෙන්නේ
නෑ ගරු ඇමතුමා පොයින්ට් එක මොකක්ද ගරු ඇමතුමා මම ගරු ඇමතුමා මම ආවේ දැන් මේ මූලාසනයේ මම හිටියනම් ඒක කරන්නේ නෑ
තමුන්නාංශෙත් වගේ කියන්න ඕන මේකේ මේක සැලසුමක් තියෙන්න ඕන නැත්නම් මට එපා මගේ විනාඩි 8 නැත්නම් මට එපා මමත් මිස්සුතු
මේ මොකද මම මම මූලාසනයට ආවේ දැන් දරුයි
හරි ගරු මන්තුමා මට මගේ විනාඩි 8 නැත්තම් මට එපා කතාව දෙන්න බෑ ඊළඟ මන්තුමාට බොහොමත් විශ්සුතු
ඔබතුමා කතා කරන්න
මිනිත්තු 8 දෙනවද නැද්ද නැත්තම් එපා මට
නෑ එහෙම මූලාසනයේ
එපා 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 මන්තුමා දැන් මේකේ පොයින්ට් ඔෆ් ඕඩර් එක තව කෙනෙක් ගත්තාම ඊළඟ එක්කෙනාට විනාඩි 2යි ඉන්නේ තියෙන්නේ
නෑ මෙහෙම
දැන් මට බොහොම විශ්සුතු මට කතාව එපා බොහොම විශ්සුතු
ඉන්නේ කවුද රිෂාඩ් බදුර්දීන් මැතිතුමා ඔබතුමාට විනාඩි
6යි
6 කාලය තියෙනවා
10යි තිබුණේ
නෑ දැන් අඩු වෙලා තින්නේ ඔබතුමා කතා කරන්න
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් මන්නාර් මුල්ලතියු තිරුහොණමලයි පුල්මෝට්ටේ වාලච්චේනේ කල්මුනේ නින්දෝර් සාඤ්ඤමරද ஒளிவில் பொத்துவில் புத்தளம் கல்பிட்டி மீனவர்கள் பலர் தொலைபேசியிலே தொடர்பு கொண்டார்கள் பலர் அவர்களுடைய பிரச்சனைகளை மீனவ சமூகம் இந்த பிரதேசங்களிலே அதிகமாக இருப்பதனால் அவர்கள் எதிர்நோக்குகின்ற பிரச்சனைகளை தற்பொழுது 430 ரூபாய்க்கு மண்ணெண்ணெய் எடுத்து ஒரு கிலோ மீன் 400 ரூபாய்க்கு விற்கின்ற பொழுது அவர்களால் அந்த தொழிலை செய்ய முடியாமல் மிகவும் கஷ்டப்படுவதாக இது சம்பந்தமாக கடத்தொழில் அமைச்சர் அவர்கள் அரசாங்கத்தோடு பேசி மீனவர்களுக்காக சகாய விலையில் அவர்களுக்கான மண்ணெண்ணெயை வழங்குவதற்கு நீங்கள் நடவடிக்கை எடுக்கின்ற பொழுது மீனவ குடும்பங்களுடைய எதிர்காலத்தை காப்பாற்றலாம் தற்பொழுது அதிகமான மீனவ குடும்பங்கள் தொழிலை நிறுத்தியவர்களாக தங்களுடைய தொழிலை முன்னெடுக்க முடியாமல் மிக கஷ்டப்படுகிறார்கள் அதே போலதான் இந்த பிரதியமைச்சர் உங்களுடைய ராஜாங்க அமைச்சர் பேசுகின்ற பொழுது வீடமைப்பு அதே போல சகாய நிதி இன்னும் எத்தனையோ திட்டங்கள் உங்களுடைய அமைச்சுக்கு கீழே நடைமுறைப்படுத்தப்படுவதாக சொன்னார் ஆனால் அந்த விடயங்கள் இன்னும் எங்களுடைய பிரதேசங்களிலே தாராளமாக செயல்படுவதை காணவில்லை அமைச்சர் அவர்களும் எங்களுடைய மாகாணத்தைச் சேர்ந்தவர் என்ற வகையிலே இந்த விஷயங்களை எல்லாம் இந்த பிரதேசங்களிலே வடக்கு கிழக்கு பகுதியிலும் அதிகமாக செய்வதற்கு மீனவ சமூகத்துடைய வாழ்க்கை தரத்தை மேம்படுத்துவதற்கான ஆக்கப்பூர்வமான பணிகளை முன்னெடுக்க வேண்டும் என்று அன்பாக நான் வேண்டுகோள் விடுக்கின்றேன் அதேபோல வங்காளி பிரதேசத்திலே கடலரிப்பு ஊருக்குள்ளே வந்து உங்களுக்கும் தெரியும் அந்த பிரதேசத்திலே அந்த ஒரு பெரிய மீனவ கிராமம் முற்றாக அழிந்து போகக்கூடிய ஒரு மோசமான நிலை ஏற்பட்டிருக்கிறது. அதை கடல் அலை அமைப்பதன் ஊடாக மட்டும்தான் அந்த கடலரிப்பை காப்பாற்றி அந்த மீனவ கிராமத்தை பாதுகாக்க முடியும். எனவே அந்த விஷயத்திலே அக்கறை செலுத்துங்கள். அதே போல நிந்த ஊர் பிரதேசம் உங்களுக்கு இங்கு பேசிய முன்னர் பேசிய பாராளுமன்ற உறுப்பினரும் சுட்டிக்காட்டினார். அந்த மக்களும் மிகவும் ஒரு பாதிக்கப்பட்ட நிலையிலே இந்த கடல் அரிப்பினால் பாதிக்கப்பட்டிருக்கிறார்கள். அவர்களுடைய விடயத்திலும் நீங்கள் ஆக்கப்பூர்வமான நடவடிக்கை எடுப்பதற்கு நீங்கள் ஏனைய தகுந்த அமைச்சர்களோடு தொடர்பு கொண்டு செயல்படுத்த வேண்டும் என்று அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். சுற்றுலாத்துறைக்கு பெயர் போன பொத்துவில் பிரதேசமும் இன்று கடல் அரிப்பினால் பாதிக்கப்பட்டு வருகிறது. எனவே ஆரம்பத்திலே அவற்றை தடுக்க நடவடிக்கை எடுக்கின்ற பொழுது அவற்றை பாதுகாக்கலாம் என்ற வேண்டுகோளையும் நான் உங்களிடத்திலே விடுகின்றேன். அதேபோல கல்பட்டி துறைமுகத்துக்கும் முகத்துவாரத்துக்கும் இடையிலே இருக்கின்ற பாலம் உடைந்ததனால் மீனவ சமூகம் மிகவும் பாதிக்கப்பட்டிருக்கிறார்கள். 100,000 பாதை அமைப்பது போல் அந்த திட்டத்துக்கு கீழே அந்த பாலத்தை அமைத்து அரைகுறையிலே நிறுத்திவிட்டார்கள். அதனால் மிகவும் அந்த மக்கள் கஷ்டப்படுகிறார்கள். எனவே அந்த வகையிலே நான் அந்த விஷயத்திலும் நீங்கள் தலையீடு செய்து மீனவர்களுக்கு உதவி செய்யுமாறு வேண்டுகோள் விடுக்கின்றேன். கல்முனை சாஞ்சமரது மாலைக்காடு வாழைச்சென்னையிலே ஆழ்கடல் மல்டிபோட் சிஸ்டத்திலே மீன்பிடிக்கின்ற மீனவர்களும் பல கஷ்டங்களை சந்திக்கிறார்கள். உங்களை சந்தித்ததாக சொன்னார்கள். எனவே நீங்கள் சில வாக்குறுதிகள் கொடுத்திருப்பதாக அவற்றை நீங்கள் முன்னெடுத்து செல்லுமாறு அன்பாக நான் வேண்டுகோள் விடுக்கின்றேன். ஐஸ் நிலையம் இல்லாமல் கல்முனை சாஞ்சமரது மீனவர்கள் கஷ்டப்படுகிறார்கள். எண்ணெய் நிரப்பு நிலையம் இல்லாமல் அங்கும் அதேபோல வங்காளையிலே சிலாவுத்துறையில் எல்லாம் மிகவும் கஷ்டப்படுகிறார்கள். அதை உரிய அமைச்சரோடு பேசி அவர்களுக்கு வங்காளி சிலாவுத்துறை கல்முனை மீனவர்கள் எண்ணெய் நிரப்பு நிலையத்தையும் பெற்றுக் கொடுக்க நடவடிக்கை எடுக்குமாறு வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல எங்களுடைய நாங்கள் அண்மையிலே பேசிய
பொழுது
விவசாயிகளை பொறுத்தவரையில் இங்கு பெரிய வீரர்கள் போல விவசாய அமைச்சை வைத்திருந்த அமைச்சர் பேசினார். அதால் விவசாயத்துக்கு பிழையான முடிவுகளை முன்னெடுத்ததனால் இந்த நாடு நாசமடைந்து விவசாயிகள் எல்லாம் இன்று கடனாளியாக அதேபோல கையேந்துகின்ற ஒரு மோசமான நிலைக்கு தள்ளப்பட்டார்கள். என்றாலும் இன்று இந்த அரசாங்கம் விவசாயிகளுக்கு தேவையான உரத்தை வழங்க நடவடிக்கை எடுத்து வருகிறது. இன்னும 100% உரம் வழங்கப்படவில்லை. விவசாயிகள் சந்தேகத்தில் இருக்கிறார்கள். அதை உரிய அமைச்சு அதை சரியாக செய்ய வேண்டும் என்று வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல கிருமிநாசினுடைய விலை மிக அதிகரிக்கப்பட்டதனால் விவசாயிகள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். அவர்களுக்கான ஒரு சாதாரண விலையிலே கிடைப்பதற்கான ஏற்பாட்டை அமைச்சு தலையீடு செய்து விவசாயிகளுக்கு சென்றடைய ஆவண செய்ய வேண்டும். அதேபோல மன்னாரிலே கட்டுக்கரை குளம், அகத்தி முறிப்பு, வியாயடி குளம், வவுனியா பாவக்குளம் போன்ற குளங்கள் சின்ன சின்ன தேவைகள் கூட நடைமுறைப்படுத்தப்படாமல் விவசாயிகள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். அந்த குளங்களை புனரமைப்பதற்கான சிறு சிறு வேலைகள் கூட நடைமுறையில் இல்லை. எனவே அதற்கான ஆக்கப்பூர்வமான நடவடிக்கைக்கான முதல் நிதியை வழங்குமாறு வேண்டுகோள் விடுக்கின்றேன். எங்களுடைய நீர்ப்பாசன அமைச்சர் இங்கு இருக்கிறார். ஹெட்டோயா திட்டம் சம்பந்தமாக இங்கு பேசப்பட்டது. நீங்களும் அது சம்பந்தமாக முன்னெடுப்பதாக சொல்லியிருக்கிறீர்கள். புலனர்வை சேர்ந்தவர். அந்த திட்டம் நடைமுறைப்படுத்தப்படுகின்ற பொழுது பொத்துவிலில் இருந்து அந்த பிரதேசம் முழுக்க உள்ள மக்களுக்கான தண்ணீரை பெறுவதற்கு, விவசாய நடவடிக்கைகளை மேற்கொள்வதற்கு இன்னும் பல பில்லியன்கள் பொருளாதார மேம்பாட்டை
அடைவதற்கு
அமைப்பாக அமையும் என்று கூறிக்கொள்வதோடு அதேபோல அம்பாறையிலே இருக்கின்ற வட்டமடு காணி 400 ஏக்கர் காணி மோசமாக, அதாவது பல வருடங்களாக வனவளத்துக்கு கீழே இருக்கின்றது, அதை விடுவித்து விவசாயிகளுக்கு வழங்குங்கள். அதேபோல வவுனியாவிலே மன்னாரிலே பண
வனவளத்துக்கு
உள்ளடக்கப்பட்ட விவசாய காணிகளை மக்களுக்கு வழங்குவதன் ஊடாக விவசாயத்தை மேம்படுத்தலாம் என்று அரசாங்கம் எடுக்கின்ற நடவடிக்கைகளுக்கு,
விவசாய
நடவடிக்கைகளுக்கு அது முக்கியத்துவம் வாய்ந்ததாக அமையும் என்று கூறி இந்த விஷயங்களை முன்னெடுத்து செல்லுமாறும் எங்களுடைய அமைச்சருக்கு வாழ்த்துக்களை கூறி விடைபெறுகிறேன். நன்றி.
₹365 சரியான வில நீங்கள் வவுனியால ஜனாதிபதியை சந்திச்ச பொழுதும் 400 விலையை சொன்ன நீங்கள் அந்த விவரங்களை கொடுத்தா உரிய இடத்துக்கு நாங்கள் மண்ணெண்ணை அனுப்பி வைக்கலாம். ஏற்கனவே அந்த பேரலையின் சக்தி என்ற வகையில் பேர் வழியில கொண்டாடப்பட்ட அந்த திட்டங்கள் இந்த வரவு செலவு திட்டம் முடிஞ்சோன்னா எல்லா மாவட்டங்களுக்கும் சென்றடையும்.
மீலங்கட்ட கரு சரத் நிஷாந்த மேத்துவம் புதுவான வினாடி அடக்க
காலத்தின்
ஆண்டுபக்ஷ விழாவை எங்க புதுமாறு கலதீங்க
கரு சபாபத்வனி அத தவசே மே ரட்டே ஜனதாவட்ட இத்தாமத்ம வெதகத் அமாத்தியாசு துணக் கட்டத்தை கதாக்கரத்தியனைக்கு எக்காமாத்தியாசே கத் පුංචි කොටසක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම දීවර කර්මාන්තයේ දීවර අමාත්‍යංශය ගත්තොත් මේ දීවර අමාත්‍යංශයේ කරදීව දීවර කර්මාන්තය, මිරිදිය දීවර කර්මාන්තය, කිවුල්දිය දීවර කර්මාන්තය සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ආදී වශයෙන් මේක ප්‍රධාන කොටස් හතරකට කොටස් කරන්න පුළුවන්කම තියෙනවා. මෙයින් ජලජීවී වගාව කියන එක, එහෙම නැත්නම් ජලජීව වගා සංග්‍රහ අධිකාරිය හරහා ක්‍රියාත්මක වෙන කොටස ගත්තහම අපේ රටේ ඉතාමත්ම වැදගත් කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳව අද උදේ ඉඳලා කතා වෙනවා, අඩුවෙන් කතා වෙනවා දැක්කේ. ඒ නිසා මම ඒ කාරණය සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, අපේ රට ඇතුලේ දළ වශයෙන් වැව් 40,000ක් තිබුණත් මේ වැව් 40,000න් කාලීන ජලාශ සහ නිත්‍ය ජලාශ ආදී වශයෙන් මේක කොටස් වෙනකොට මේන් ඉතාමත්ම සීමිත වැව් ප්‍රමාණයකට, වැව් 2,000කට ආසන ප්‍රමාණයකට තමයි අද ජල ජීව වගා සංග්‍රහ අධිකාරිය හරහා මත්ස්‍ය පැටව තැන්පත් කරන්නේ. මේ සඳහා රජය වියදම් කරන්නේ ඉතාමත්ම පුංචි මුදලක්, ₹2.50 ₹3 වගේ මුදලක්. ඒ තුලින් මේ රටේ දළ ජාතික නිෂ්පාදනයට දැවැන්ත කාර්යභාරයක් සිද්ධ වෙනවා. ඒ නිසාම රට අභ්‍යන්තරයට ඔවුන්ගේ ආහාරවලට ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඉතාමත්ම සහන මිලකට එයින් ලොකු සහනයක් ලැබෙනවා. ඒ සඳහා රජයේ පැත්තෙන් යම්කිසි වැඩි දායකත්වයක් ලබා දිය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ පිළිබඳව මේ ගෞරවනීය සභාවේ සහ අපේ වගකීම් යුත්තන්ගේ අවධානය යොමු කරනවා මේ වෙලාවේදී. ඒ වගේම අපේ රටේ අද දැවෙන ප්‍රශ්නයක් තමයි මේ ඩොලාර් අර්බුදය. මේ ඩොලාර් අර්බුදයට විසඳුමක් හැටියට මේ ජල ජීව වගා සංවර්ධන අධිකාරිය හරහා කළමනාකරණය කරන ඉස්සන් කර්මාන්තය අපේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. මෙයින් වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්නේ අපේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 4,500කට ආසන ප්‍රමාණයක්. 2010 ගරු සභාපතිතුමනි, මම දීවර අමාත්‍යවරයා හැටියට වැඩ භාර ගන්න වෙලාවේදී වයම් පළාත් සභාවේ මෙහි නිෂ්පාදනය තිබුණේ මෙට්‍රික් ටොන් 1,500යි. අද මේ වෙනකොට මෙහි නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 15,000 ආසන්නයට අවිල්ල තියෙනවා. ඒ කියන්නේ 10 ගුණයකින් මේක වැඩි වෙලා තියෙනවා. මෙය මෙට්‍රික් ටොන් ලක්ෂයක් දක්වා ගෙන යාමේ හැකියාව තියෙනවා. රජයේ අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. මේට වඩා වැඩියෙන් යොමු වුණා නම් හොඳයි කියන එකයි මගේ අදහස. එදා මේ ඉස්සන් කර්මාන්තයේ ස්වර්ණමය යුගය කියලා හඳුන්වපු 1994-95 වර්ෂයේ වෙනකොට එදා මෙට්‍රික් ටොන් 6,500ට අපේ රටේ නිෂ්පාදනය තිබිලා සුදු පුල්ලි වෛරසයත් එක්ක මේක කඩා වැටලා, මේ කර්මාන්තය කඩා වැටිලා ආදායම් නැති වෙලා රටේ දළ ජාතික නිෂ්පාදනයට දැවැන්ත දායකත්වයක් ලබා දුණු මේ කර්මාන්තයේ විනාශ වෙච්ච එකට විසඳුම් හොයන අපි ලෝකේ වටේ ගිහිල්ලා ලෝකයේත් එක්ක සාකච්ඡා කරලා ලෝකයේත් එක්ක ගනුදෙනු කරන ගොවියෙක් නිර්මාණය කරන වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි තීරණය කරේ. අපි රටක් හැටියට SPF වනමී සහ SPF මොනඩෝන් කියන ඉස්සන් වර්ගය අපේ රට ඇතුලේ හදනවයි කියලා. මේකේ ප්‍රතිඵලය හැටියට තමයි මේ නිෂ්පාදනය වැඩි වුණේ. මේ නිෂ්පාදනය තවත් වැඩි කරන්න පුළුවන්කම තියෙනවා. අපි විශේෂයෙන්ම ස්තුතිය පුද කරනවා අපේ ඩග්ලස් දේවානන්ද අපේ කැබිනට් ඇමතුමාට, ඒ වගේම අපේ පියල් නිශාන්ත ඇමතුමාට මේ සඳහා විශාල දායකත්වයක් ඔවුන්ගේ පැත්තෙන් ලැබෙනවා. හැබැයි මම ඔබතුමාලා දෙන්නගෙන්ම ඉල්ලනවා අපි 20/21 කියන අවුරුද්දේ, ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ කොරෝනා වසංගතය නිසා ලෝකාර්ථිකය කඩා වැටලා තියෙන වෙලාවක, රටේ ආර්ථිකය කඩා වැටලා තියෙන වෙලාවක අපේ රටේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන් 12කට යන්නට අපිට පුළුවන්කම ලැබුණේ තේපොල් රබර් සහ අනෙකුත් අපනයන ද්‍රව්‍යත් එක්ක. මේකට අලුතෙන් එක්කහුව වෙච්ච එක තමයි ඉස්සන් කර්මාන්තය සහ ටූනා සැපේ. ඒ නිසා මේ ඉස්සන් කර්මාන්තය අද කනකොකා හඳන තත්ත්වයට පත් වෙමින් තියෙනවා කියන එක අකමැත්තෙන් උනත් කියන්න ඕන. මේකට ප්‍රධාන හේතුව තමයි මම හිතන්නේ මේ කතා කරන මොහොත වෙනකොට මේ එහා පැත්තේ කුටියේ රැඳිලා ඉන්නවා ජයන්ත විජේරත්න මහත්තයා. මෙතුමා පළාත් සභාවේ දීවර අමාත්‍යංශයේ ලේකම් කාලේ මේ කර්මාන්තය නැගිටවන්න අපි කොච්චර මහන්සි වුණාද කියලා මෙතුමලා දන්නවා. අද අමාත්‍යංශයේ ලේකම්තුමිය ඉන්නේ, අපේ අමාත්‍යංශයේ ලේකම්තුමිය දන්නවා මේ කර්මාන්තය නැගිටවන්න කොච්චර මහන්සි වුණාද කියලා. අද හිතුවක්කාර විදිහට මේ ගොවියන් කටයුතු කරන්න ගිහිල්ලා අද මේ කර්මාන්තය
ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා
විනාශ වෙමින් තියෙනවා. මම නැග්දායකට චෝදනා කරනව නෙමෙයි, එහෙම නැත්නම් ජල ජීව වගා සංග්‍රහ අධිකාරියට චෝදනා කරනව නෙමෙයි, ඔවුන්ට ලැබිලා තියෙන ඉතාමත්ම සීමිත සම්පත් වලින් මේ රටේ දල ජාතික නිෂ්පාදනයට දැවැන්ත දායකත්වයක් ලබා දෙන මේ ඉස්සන් කර්මාන්තය නැගිටවන්න ඔවුන් විශාල වෙහෙසක් මහන්සියක් ගන්නවා. ඒ නිසා අද මේ වෙනකොට ඔවුන්ගේ ඇහෙන් රිංගලා ඔවුන්ගේ කනෙන් රිංගලා සමහර උදවිය මේ කර්මාන්තය විනාශ කරමින් ඉන්නවා. අපි කැබිනට් පත්‍රිකාවක් දාලා තහනම් කෙරුවා වයිල් කැච් එකෙන් පැටවු හදන එක. එහෙම නැත්නම් මහමුහුදට ගිහිල්ලා ඒ මහමුහුදෙන් අල්ලන්ගෙන මවුසත්තුන්ගෙන් ගන්න බිත්තර වලින් පැටවු හදන එක අපි තහනම් කෙරුවා. අද මේ වෙනකොට SPF මොනඩොන් කියන වර්ගය, එහෙම නැත්නම් ජාන තාක්ෂණයත් එක්ක වැඩි දියුණු කරපු සුදුපුල්ලි වෛරස් එක හැදෙන්නේ නැති ඒ සුවිශේෂී ඉස්සන් වර්ගය ලංකාවට ගේනවයි කියලා ඉතාමත්ම සීමිත අභිජනනකරුවන් කීප දෙනෙක් රට පුරා ඉන්න ගොවියන්ගෙන් මුදල් ඇඩ්වාන්ස් පේමන්ට් ගන්නවා පැටවු දෙන්නම් කියලා. හැබැයි SPF මොනඩොන් එකේ ඔය කියන තරම් ලොකු පැටවු ප්‍රමාණයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් මේකෙන් ණය බේරන්ද අද මේ වෙනකොට අර වයිල් කැච් එකේ මවුසත්තු අරගෙන ඒ මවුසත්තුන්ගේ පැටවු මේ වෙනකොට විශාල වශයෙන් ගරු සභාපතිතුමනි අපේ ප්‍රදේශය තුල නිෂ්පාදනය කරමින් ඉන්නවා. මේ කතා කරන මොහොත වෙද්දිත් අපි එදා මහන්සි වෙලා හදපු කර්මාන්තය අද විනාශ කරමින් ඉන්නවා. ඒ නිසා මේ සඳහා විශේෂ අවධානය යොමු කළ යුතුයි කියන කාරණේ අපේ ගරු ඇමතුමාට රාජ්‍ය ඇමතුමාට මේලයි මතක් කරනවා. ඒ නිසා වෙලාව ලබා දීම පිළිබඳව හදවතින් විශ්වාසය පුද කරමින් මා නිහඬව මමත් විශ්වාසයි.
මීළඟට කරු අතුරලි රතන හිමි විනාඩි 7ක කාලයක් තියෙනවා.
විනාඩි 10ක් තියෙනවා. ගරු සභාපතිතුමනි, අද කෘෂිකර්මාන්ත ශීර්ෂය යටතේ මම අදහස් දැක්වීමක් කරන්න කැමතියි. විශේෂයෙන්ම කියන්නට ඕන ගිය වසරේ ගත්ත අත්නෝමතික සාකච්ඡාවකින් තොරව ගත්ත තීන්දුව සම්පූර්ණයෙන්ම වසවිසින් තොර ගොවිතන සඳහා වැඩ කටයුතු කරපු ඒ ගැන කැපවෙච්ච සියලු දෙනාටම අපවාදයක් බවට පත් වෙලා තියෙනවා. කරු සභාපතිතුමා මුලින්ම කැමති කියන්න කෘෂිකර්මාන්තයේ පිළිබඳ එකවරටම පොහොර ගෙන්නීම නවත්වලා වසවිසින් තොර ගොවිතන කරන්න ගියපු එක අපේ වැඩක්වත් අපි සමග සාකච්ඡාවකින් කරපු වැඩක්වත් නෙවෙයි. ඒ වෙලාවේ රටේ සල්ලි තිබුණේ අපි දරන් හිටියේ නෑ. ඒ වෙලාවේ මෙච්චර මූල්‍යමය අර්බුදයක් තියෙනවා කියලා. ඒ මූල්‍යමය අර්බුදය නිසා අපි හිතන විදිහට බැසිල් රාජපක්ෂ මහත්මයාගෙත් ජයසුන්දරගෙත් උපදෙස් මත පැය 24න් වසවිසින් තොර ගොවිතැන කරන්නට ගියා. ඒකට අපේ කිසිම සම්බන්ධයක් කොච්චරද කියලා කියනවා නම් මේ කෘෂිකර්ම කමිටුවට 45 දෙනෙක් නම් කළා. ඒ වෙලාවේ අමාත්‍යංශ ජනාධිපති කාර්යාලයේ මගින් එහි සභාපති බවට පත් කරේ කවුද? බැසිල් රාජපක්ෂ මහත්තයා. එතුමා සභාපති වෙලා එතන ඉඳලා මාස ගාණක් යනකම් ඇමරිකාවේ ජීවත් වුණේ. මේ වගේ රටකට තීරණාත්මකව බලපාන වසවිසින් තොර ගොවිතැන සඳහා ජාතික කමිටුවක් පත් කරලා ඒ කමිටුවේ සභාපතිවරයා ආගියතක් නැතුව මාස ගාණක් විදේශගතව හිටියා. අඩුම ගානේ ජනාධිපතිරට අපි උපදෙස් දුන්නයි කියලා කියනවනම් අඩුම ගාන මේ 45 දෙනාගෙන් මම අඩු ගානේ 45 දෙනාවක් වෙන්නවා. ඊළඟට ගරු සභාපතිතුමනි කියන්න ඕන මේ කමිටුව එක දවසක්වත් රැස් කළේ නැහැ. ඊට පස්සේ මේ කමිටුව 20කට අඩු කරා. ඒකත් දෙතුන් සැරයක් රැස් කළා. ඒ කිසිම කමිටුවක කිසිම නියෝජනයක් මෙච්චර උද්‍යෝගයක් තිබුණු මේ ගැන මේක කරන්න ඕනේ කියලා හිතපු අපට කිසිම අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඒ වෙලාව හිටපු ඇමතිවරුත් එක බලහත්කාරයෙන් ගිහිල්ලා කතා කරලා මෙන්න මෙහෙම කරමු කිව්වා. ඒවා සමහර ඇහුම්කන් දුන්නු සමහර 7-5කට ගණන් ගත්තේ නැහැ. දැන් අද ප්‍රශ්නය කරු ඇමතිතුමා දන්නවා දැන් ඇති වෙලා තියෙන තත්ත්වය. මේ ගොවිතැන පිළිබඳව පසුවිපරමක් නැහැ. මොකද්ද මේ පළවෙනි දෙවෙනි කන්නේ කරාම ඇතිවෙච්ච ප්‍රතිඵලය? හැමෝම කියන මේක අස්වැන්න 50%කින් වැටුණා කියලා. ඒක පොදු වැටුණාද? පරිේශණයක් තියෙනද? කිසිම අදහසක් නැහැ. ඒ විතරක් නෙවෙයි. ගරු සභාපතිතුමනි, මේක තියෙන භයානක තත්ත්වය තමයි ඉතාම උනන්දුවෙන් මේ සම්බන්ධයෙන් පොහොර නිෂ්පාදනය කරපු අවංකව මේ කටයුතු කරපු මිනිස්සු අද බිලියන ගාණක් රජය පොහොර දෙනවා කියලා ඒ මිනිස්සුන්ගේ පොහොර අරගෙන ඒ මිනිසුන්ට අද වෙනතුරු 7-5ක්වත් ජීවල නැහැ. මේ මොන අපරාධකාරයෝද? මේ ජාතික අපරාධකාරයෝ. මේ ඇමතිවරු කියන්නේ අපරාධකාරයෝ රැලා. ඒ කියන්නේ වසවිසෙන්තර ගොවිතැනට උද්‍යෝගයක් තිබුණු ඒ වෙනුවෙන් කැපවෙච්ච ඒ ගැන දැනව තිබුණ මිනිස්සු මේ සඳහා ආයෝජනය කරා. රජයේ ටෙන්ඩර් පටිපාටියට අනුව සල්ලි බෙදලා අද වෙනකන් ඒ මිනිස්සුන්ගේ සෑහෙන පිරිසකට බිලියන ගාණක් සල්ලි දීලා නැහැ. අද ඒ මිනිස්සුන් වසකන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මුදල් ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. අද දැන් ඒ අතර වාරේ කිසිම සැලසුමකින් තොරව අනිත් පැත්තට අදහස තීරණය කර ඉංගලන්තේ පොඩි ණයක් ගත්තා. අරගෙන දැන් පොඩි චූන් එකක් තියෙනවා. ඉතින් මේ දැන් දුන්න පොර හරි කියලා. නමුත් කිසිම ජාතික සැලැස්මක් රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. මේකට අපි මුහුණ දෙන්නේ කොහොමද? රටේ ජනතාවට කන නැති වේද නේද? අපිට පිටරටින් හාල් අරවමයක් ගෙන්නන්න පුළුවන්ද? කිසිම වැඩපිළිවෙලක් නැහැ. ගරු සභාපතිතුමනි, මේ රටේ සංවිධානාත්මකව වසවිෂෙන්තර ගොවිතැන අපි කරනවා නම් අඩුම ගානේ අවුරුදු 3ක සැලසුමක් අවශ්‍යයි. ඒ වගේම පොහොර නිෂ්පාදකයේ ලව්ව පොහොර නිෂ්පාදනය කරන්න ඕනේ නැහැ. සමහර ඇමතිවරු මැද්දට පැනලා සමහර දිස්ත්‍රික්කවල, මම නමගම කියන්න කැමති නැහැ, වාදිවාදුවට පැටලෙන්න කැමති නිසා, සමහර අය වෙලල පස් කපලා දුන්නා. ඒක හොඳට හම්බ කරගත්තා. අයියල මල්ලියට කොම්පැනි දාගෙන ඒ වගේ අපරාධයක් කළා. ඒක හන්දා අපි මේ අර්බුදයේ තුල අපිට තිබිච්ච හොඳම විසඳුම අද ක්‍රියාවට නගන්න බැරි තත්යකට අදපත් වෙලා තියෙනවා. දැන් අපි තවත් කොහෙන් හරි ණයක් අරගෙන දෙන්න ඕන. දැන් ගත්ත පොහොරවලට සල්ලි ගෙවා ගන්නත් බැරි තත්යක් තමයි තියෙන්නේ. ගරු ඇමෘතුමාගේ මම ඉල්ලන්න කැමති, වසවිෂෙන්තර ගොවිතැන කරන ගොවියෝ 50,000ක් විතර ලංකාව පුරා ඉන්නවා. වී ගොවියෝ. ඒ අයට කරුණා කළා, ඒ අයට පොහොර අවශ්‍ය නැහැ. විදේශීය රටට ඩොලර් වලින් ගෙවන සල්ලි ඒ මිනිසුන්ට දෙන්න. ඔබතුමාට ඒක දෙන්න අපහසුතාවයක් තියෙනවා නම් නාම ලයිස්තුව හදන්න අපි උදව් වෙනවා. ඒ ගොවියෝ ඔබතුමාට කැඳවලා දෙන්න. මොන අපරාධයක්ද? ගොවියෝ 50,000ක් විතර ඉන්නවා විවිධ ශේත්‍රවල. ඒ 50,000 කැමති නැහැ යූරියා වලින් කරන්න. ලක්ෂ 20න් 50,000 අක්කර 50,000 අඩුයි මේ ප්‍රමාණය. ඇයි ඒ ගොවියන්ට සල්ලි දෙන්න බැරි? ඒ ගොවියෝ ඉල්ලනවා. ඉතින් අපිට ඩොලර් අරමුදයක් තියෙයි කියලා කිසිම විසඳුමක් නැහැ. ඊළඟට අපි කිව්වා මේ ගොවිතැන කරන්න යද්දි පොහොර නෙමෙයි ප්‍රශ්නය, වල්නාශක හා කෘමිනාශක පිළිබඳ අපේ තියෙන ප්‍රතිපත්තිය කොහොමද අපි විද්‍යාත්මක පර්යේෂණය කරලා ඉදිරියට ගෙන යන්නේ කියලා. අපි ග්ලයිපොසේට් නැවැත්තුවා. ඇත්ත වශයෙන්ම වී ගොවියෝ සම්පූර්ණයෙන් මේකෙන් ඈත් වුණා. දැන් ග්ලයිපොසේට් සම්බන්ධයෙන් ගන්න තීරණය මොකද්ද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔබ හැමදෙනාම දන්නවද යුරෝපා සංගම
වාසයට විනාඩි 2ක කාලයක් තියෙනවා තව.
කිසිම අදහසක්, කිසිම නිශ්චිතභාවයක් ඒකට නැහැ. අපි ඒක දෙනවද? දෙන්නේ කොයි පළාතටද? තේ වගාවට දෙන්න කියලා ඒකේ යම් ප්‍රතිපත්තිමේ තීරණයකට ලැබුණා. ඊළඟට වල් මර්ධනයේ තියෙන හොඳම විසඳුම සරල තාක්ෂණික උපකරණේ වීගවිතනේදී පාවිච්චි කරන එක. පේලියට පැලසිටවීම කියන එකට. ඒකට වියට්නාම්, චීන වගේ රටවල ඉත අඩු මිලට ගන්න පුළුවන් සරල උපකරණ තියෙනවා. ඒවා හඳුන්වා දීමක් කිසි දයක් අපි කරන්නේ නැහැ. අපිට වාර්ෂික වල්නාශක කෘමිනාශක ගෙන්නන්න දැන් තියෙන තත්ත්වය යටතේ ඩොලර් බිලියන 200ක්වත් රුපියල් වලින් ව්‍යය කරන්න වෙනවා. කොසල්ලි ගෙන ආපු තෙල් ටික ලංකා භූමි සීමාවට ආවම ඒක ගොඩබා ගන්න සල්ලි නැහැ. ඒකේ ගුදං ගාස්තු යරෝමිය අපට කෝටි ගාණක් ගෙවන්න වෙනවා. ඉතින් එහෙම තියෙද්දි අපිට පුළුවන් බොහොම ලේසියෙන් මේකට යන අවුරුදු 3ක් සැලසුම් කළා. ඒ නිසා මේ තියෙන අර්බුදය දැන් විකුණන්න, මේක විසඳන්න තියෙන එකම මාර්ගය හැටියට ජනාධිපතිතුමා දන්නේ සරල සූත්‍රයක්. ඒ තමයි රාජ්‍ය ආයතන විකුණුම. ඉතින් අනිත් අය උඩ පැනලා
ස්වයං මාස අවසන් කරන්න වෙලාව අවසන්.
ඉවර කරනවා සභාපතිතුමනි. මට විනාඩි 10ක් තුනක් මත පොඩි වෙලාවක් ගන්න සභාපති වැඩි කාලයක් ගන්න. ඒ නිසා මේක දැන් මිනිස්සුන්ට ලබන මාසෙම කයිවාරු ගහන විදිහ අද උදෙච්චිව මම අදානිට මේ රුපියල් 40ට මේ සෝලා දෙන්න කිව්වයි කියලා. මං එහෙම එකක් කිව්වේ නැහැ. මම කිව්වේ සෝලා මහා පරිමාණ නිෂ්පාදනය කරන්නට අඩුවෙන් වහලවල නිෂ්පාදනය කරන්නට වැඩියෙන් ඒකේ 100ක 100ක් දෙනවා නම් තෙල් වලට මම කිව්වේ බොහොම පැහැදිලිව දොර සභාපතිතුමනි ඒක රුපියල් 50ට ගේන්න කියලා. ඒවා විකෘති කරනවා, ඒක පාර්ශ්වික උත්තර දෙනවා. මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි, අපිට හරි ලස්සනට මේ ඇමතිවරු 225ටම තමන්ගේ ආසන 225ෙම විශේෂම ගොවිජන කලාපයේ ආසන 100ක පමණ ඉතාම ලස්සනට පරිසර හිතකාමී වැඩපිළිවෙලක් අදත් දියත් කරන්න පුළුවන්. ඒ දියත් කිරීමෙන් තමයි අපිට ඡන්ද පදනම හදාගන්න පුළුවන්. කිරිගවයයි, ගොම ටිකයි, බයෝගෑස් එකයි, එක පැත්තකින් ඩෙන්ඩ්‍රෝ පවර් නැත්නම් දරවලින් ඉන්දරයි,
පැත්තකින්
පොළ වලින් අපිට පොහොර ටිකක් හදාගන්න පුළුවන්. අපි ඒ කිසිම දෙයක් ගැන අවධානයක් යොමු කරේ නැහැ. බොහොම ස්තුතියි සභාපතිතුමනි.
ස්තුති. මීළඟට ගරු සමම්ප්‍රිය හේරත් මැතිතුමා. ඔව් එමතුමා.
ඔබ වහන්සේ කිව් පරිදි අපි මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. දැන්ටමත් ඒ කාබනික පොහොර නිෂ්පාදකයන්ගේ මුදල් මිලියන බිලියන 20ක් විතර තිබුණා. දැන්ට බිලියන 8ක් විතර ඇරෙන්න අනිත් ඔක්කොම ගෙවලා තියෙනවා. ඒගොල්ලෝ ඒක බොහොම සාකච්ඡා මට්ටමින් අපි කරගෙන යනවා. මේ ගිය සතියේ යම් ප්‍රමාණයක් දුන්නා ඉදිරියට අපි මුදල් දෙනවා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති නොවෙන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ මේ වතාවේ නිෂ්පාදනත් අපි දැනට ගොවින්ට ලබා දෙන්න කටයුතු කරන නිසා ඒගොල්ල අතර බරපතල ගැටලුවක් නැහැ. 70%, 30% ක්‍රමයටදී තමයි අපි මේක දෙන්නේ. එතකොට 130ක් තවම කාබනික පොර අපි දෙනවා. අත්හැරලා නැහැ ඒක 100 සම්පූර්ණ ඒක ක්‍රියාත්මක වෙනවා.
එමෙතුමා වෙලාව පොඩ්ඩක් අපිට ගොඩක් අඩුයි.
නෑ ඉන්න දැන් මං කියන්නේ ගියේ පරණ කට්ටියක කතන්දර. ඒගොල්ලන්ගේ නිෂ්පාදකයෝ පැත්තකට වෙලා නැහැ. සියලු දෙනා මේ වැඩසටහනේ අද ඉන්න. හැබැයි අපි වෙනද වගේ අපි අමාත්‍යාංශයෙන් නෙමෙයි දිස්ත්‍රික්ක මට්ටමට මේක මිලදී ගන්න ලෑස්ති කරලා තියෙනවා. එතකොට ඒක බෙදීගෙන යනවා දැන්ට. ඒ වගේ ඒක දිස්ත්‍රික් මට්ටමේ ගොවි සංවිධානත් එකතු වෙලා තමයි කටයුත්ත කරන්නේ. ඒ වගේම අර ඔබතුමා ඔබ වහන්සේ කිව්ව 50,000 නාමලේඛනේ අපිට දෙන්න නැත්නම් මොන මොන ගොවි ජන සේවා මධ්‍යස්ථානද කියලා කියන්න. කවුරු හරි එහෙම රසායනික පොහොර එපා කියනවා නම් අපිට ඒ අයට මූල්‍යමය වශයෙන් සහනයක් දෙන්න පුළුවන්. ඒකම ඔබ අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාටම යෝජනා කරන අදත් මම මේක පක්ෂනායකයන්ට ලියලා තියෙනවා. දෙවතාවක්ම මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමට බාර ගන්නවා නම් පොහොර වැඩසටහන විතරක් නෙවෙයි සම්පූර්ණ කෘෂිකර්මාන්තයේ නගා සිටුවීමේ වැඩපිළිවෙල ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල ජනාධිපතිතුමාත් ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කළා තියෙනවා. අපි සම්පූර්ණ බාර දෙන්න කැමැත්තෙන් ඉන්නවා.